शांति अध्यक्ष किरण भीषण तथापि प्रार्थना करना अध्यक्ष तीन जीवी राज हुए तीन दिन में स्वयं दिनाटम के धन साकर्ता एकांत प्रयोजन वर्ते अभी अद मे पंक्ति अभी सामान्य गाता वो यंत्रिमा चित्त शुद्धि सबस्थिरीम भूमिनाकरण करोटिगत मेघि पाद चित्त शुद्धि किल कथा करण यमी भावना कदा करण ये भावना बलाकृत्ते चित्त शुद्धियम सामान्य भावना किल व्रिंकल अंशिकेन कथा करण एक तमंगे शील समाधि कियन मे दिख अंकल कैरेकुट भावना कथाकर इटम बीन यमी भावना जीवन करा शील समाधि दिख शील शीले लोकोत्तर शीले के लिए समाधि तीन लौकिक शीले लोकोत्तर शीले के तर धन में शील समाधि तर तत्ज्ञावत्तिगत्वत्ज्ञाविंखरेन्दे अरे लौकिक लोकोत्तर दिख वेकल एक लौकिकी एक दौजेंड तत्वाविधिपत्र अने प्रत्यं लोकोत्तरे दौजेंड प्रज्ञाविधिपत्र प्रज्ञावकीय क्रिया स्वरूपे समाई भावनावकीय संविधान प्रज्ञाव हम विदेन चित्त शुद्धि अत्यक्त संबंध पावती क्रिया इन शील समाधि के में देख अरे लौकिक तत्व बेरल लोकोत्तर तत्व जमी में दी සිදුවෙන්නේ මොකද්ද? తాවකාලිකව යම්ම අවස්ථාවලදී හේතු සහිතව වෙනස් වෙන්න තියෙන සීලය මොනම හේතුවක් නිසාවත් වෙනස් නොවන තැනට සකස් කර ගැනීමටයි ලෝකෝත්තර සීලය කියන්නේ. ඔබට සමාධිය ගැන කතා කරන්නේ ඒ ලෝකෝත්තර සමාධිය කිව්වේ මොනම හේතුවක් නිසාවත් සිතේ ඇතිවෙච්ච චිත්ත ශුද්ධිය වෙනස් නොවන තැනට හදාගන්න. ඒකට අර ප්‍රඥාවේ සහයෝගී උපකාරය තමයි බලාපොරොත්තු වෙන්නේ. එතකොට අද මේ කතාවට උදව් දෙන්න මේ අපි කෝකාලික කියලා ආන්ත්‍රික කෙනෙක් හිටියා දේවදත්තරගේ ගෝලි. ඒ කෝකාලික පිළිබඳ කරපු දේශනාවකුයි අද මාතෘකාවක ඉදිරිපත් වෙනවා. කෝකාලික ගැන කතා කළොත් එක ලොකු කතන්දරයක් දිගට යනවා දිග්ගෙනිච්ච කතන්දරයක්. ඒකට ජේතවනාරාමී හිටපු සංඝයා වහන්සේලා සංඝ ભેදයක් කරලා එන සංඝයා අතර අමනාපයක් ඇති කරලා බුදුහාමුදුරුවෝ කෙනෙක් කලකිරෝ සම්පූර්ණයෙන්ම සංඝයා අනර්ථයට යොදන විදියට වැඩ යොදලා කොටසක් සංඝයාව තමන්ගේ අවනතියට ගත්ත අවස්ථාවක එක්තරා කොටසක් තමයි මේ කතාවට සම්බන්ධ. ඒක යන්තම් හරි මතක් නොකළොත් මේ කාරණේ තේරුම් ගන්න අමාරුයි. ඒ දේවදත්ත සංඝයා වහන්සේලා බුදුහාමුදුරු කෙරෙහි විඳවල සංඝයාතර විදුවල විජුකුණු පව් කියන ස්ථායට සංඝයාට වෙච්ච අපරාධය ගැන සලකල සංඝයාට වෙච්ච අපරාධය ගැන සලකල බුදුහාමුදුරු ශරීර මුගලම් දෙනමව පිටත් කළා වැඩමවාගෙන ඉන්නවා. උන්වහන්සේලා මම කියන්නේ කෙටියෙන් උන්වහන්සේලා ඒ ස්ථායට ගිහිල්ලා ඒ තමන්ට
ඇවරිච්ච වැඩේ ඉෂ්ටකට ඕකේ හටු හටු කරන්න බල මේ කතා කරන්නවා. එතකොට ඒ අවස්ථාවේදී හිටපු භික්ෂුන් වහන්සේලා ඔක්කොම නැවත ජේතවනාරාමයට ගේන්න පුළුවන්කම ඇති. ඒ ගේන්න පුළුවන්කම ඇති වෙච්ච ක්‍රමයක් ඒ පිරිසට ධර්ම දේශනා කර කර ඉන්න වෙලාවකයි දේවදත්ත තෙරුන් වහන්සේ ධර්ම දේශනා කරන වෙලාවකයි ශරීර මුගලන් දෙනම ඒ දෙදෙනා වහන්සේලා වැඩි හිටියා. දේවදත්ත හිතුවා ඒ දෙනම කලකිරිලා මේ ඉන්නේ ඔන්න හොඳ අවස්ථාව කියලා පිළි අරගෙන ධර්ම දේශනා කරන්න උන්වහන්සේලාට බාර දීලා දේවදත්ත තෙරුන් වහන්සේ ටිකක් විවේක ගත්තා. ඔය අවස්ථාවේදී උන්වහන්සේලා අමුත්තක් කළේ නැහැ, ධර්ම දේශනා කළා. අවස්ථාවේදී ඒ භික්ෂුන් වහන්සේලාට කාරණය හොඳට පැහැදිලා ජීවිතේ පවා වෙනසක් වෙන දෙනට උන්වහන්සේලා ධර්ම දේශනාව කළා. අපිට මේ ඔක්කොම කෙලෙස් නැසුවා, කෙලෙස් නැසට අභිඥාලාභී රහත් භාවයට පත් වෙලා ඔක්කොම ජේතවනාරාමයේ බොහෝ සුළු වේලාවකින් වැඩි උන්නු අවස්ථාවේදී කෝකාලික කියන සංඝයා විතරයි ඉතුරු. එතකොට දේවදත්ත ආරේ විවේක ගන්නවා. කෝකාලික මෙතන බැලුවා මේ දෙනම ඔක්කොම එකාවල ඔක්කොම වැඩම් බන්. මෙන්න මේකට කෝකාලික බොහෝම දෝෂාරෝපණය කළ බැන්නා. ඉතින් උන්වහන්සේලා එතන හිටියේ නෑ දැනුම් අහන්න. නමුත් හොඳටම දොස් කිව්වා බැන්නා. යාගේ හිතේ කේන්ති යනකම් කෑකෝ ගහලා ඊට පස්සේ පොතේ සඳහන් වෙනවා ගිහිල්ලා දේවදත්තට පයින් යන්නේ. ඒක කොහොමද කොහොම සිද්ධියක් දන්නේ නැහැ. කොහොම හරි දැන් අපි මෙතන උපුටලා ගන්නේ කෝකාලික අර සංඝයා වහන්සේ මේ සැදු මුගලන් දෙනමට කරපු දෝෂාරෝපණය නිසා යම් කිසි අවස්ථාවක පරිෝගියට පස්සේ ඒ දැනත්තා අපායි උප්පත්ති ලැබුවා. උප්පත්ති ලැබුවාට පස්සේ මේක සංඝයා වහන්සේලාට ඒ චුතු උපපාත ඥානය දන්නා ඇත්තෝ මේක දැනගෙන අහවලා දැන් උප්පත්ති ලැබලා තියෙන අවල් දැනේ කියලා දැනගන්න. ඔන්න ඔය ගැන කතා කරනකොට බුදුහාමුදුරුවෝ මේ අට සිද්ධ වුණා මේ ගැන විවරණයක් කළා කරන. ඒ විවරණය කරන අතර උන්වහන්සේ තර උදාහරණයක් පෙන්වුවා. කෝකාලිකට වෙච්ච දේ පැහැදිලිව තේරුම් ගන්න. මොකද්ද විලක් අයින හිටපු හංසයෝ ආදි සත්තු ඒ විල හිඳෙනකොට ගියාය. නමුත් අර ඉබ්බෙකුට යන්න ක්‍රමයක් තිබුණේ නැහැ. පොඩාර කුරුල්ල දෙන්න කලේ මොකද්ද දෙන්න දෙපැත්තෙන් ලී දෙකක් අල්ලගෙන අර ඉබ්බට ඉඳ ලැබුවා. මේ ඒ ලීයේ ලීලා ඉඳ සූසු තැනකට ගෙනියනවා. ඒක බුදුහාමුදුරු උදාහරණයක් වශයෙන් කියපු කතාවක්. ඒකේ ඒක පුතේ සඳහන් වෙනවා ඒ ඉබ්බ කෝකාලිකයි ආදි වශයෙන්. හොඳයි මම ඒ ගැන ඇඟිලි ගන්න යන්නේ නැහැ. නමුත් අපි කතා කරන්නේ උදාහරණයක් වශයෙන් බුදුහාමුදුරුවෝ පෙන්නවා අර නොහික්මුණු වචනේ කටක තියෙන දෝෂය පෙන්නන. එතකොට ඉබ්බා මෙහෙම එල්ලිලා කටින් එල්ලිලා යනකොට ඒක දැකපු අය කවුරු කෑගහනවා. කෑගහනකොට මේ ඉබ්බට කේන්ති ගියා. අය කෑකෝ ගෑල අතු උහුලන්න බැරි වෙලා කට ඇරුණා. ඇවිච්චාම විවට ඔන්නෝම සිද්ධියක් කෝකාලිකට උනේ කියලා බුදුහාමුදුරුවෝ ඒ අවස්ථාවේ ඉදිරිපත් කළා. උන්වහන්සේ මෙන්න මේ ගාථාව කිව්වා. යෝ මුඛ සංයතෝ මික්කු මතභානි අනුද්දු අත්තං ධම්මං දීපේති මధుරං තස්ස භාසිතං කිය. ඒකෝ දැන් මේ කතාව බුදුහාමුදුරුවෝ ඉදිරිපත් කළේ ඒ වචනේ කට ගැන කතාව ගැන. එතකොට මේ කතාව ගැන කියන මේ විස්තරේ භාවනාවට තියෙන සම්බන්ධතාවය මොකක්ද කියලා හිතෙන්න පුළුවන්. නමුත් මේ කට ඒ වගේම ශරීරය මේ ඔක්කොම පාලනය වෙන්නේ සිතින්. එතකොට ඒ සිතින් පාලනය වෙන්න සීල ජීවිතේ කොටස් යම්කිසි අසංවර භාවයකට පත් වෙනවා නම් අසංවර භාවයකට පත් වෙනවා නම් එයින් පෙන්වන්නේ සිතේ අසංවර භාවය. සිත හික්මිච්ච නැති බවයි. එතකොට හිතේ නොහික්මීමේ ස්වરૂප තුනකට පෙළලා පෙන්නනවා. මොනවාද? දුස්සීල වෙන්න සිතේ වේගය, ශාරීරික ක්‍රියාවල් නරක කරන්න සිතේ වේගය උපකාරයි. වචන නරක කරන්න සිතේ වේගය උපකාරයි. සිටි විල්ල නරක කරන්න සිතේ පහළ වීම උදව් කරයි. තවද දැන් මේ කාරණා තුනකටම මේ සිටිවිල්ල තමයි උදව් වෙන්නේ. ඒ නිසා අර වචනය පිළිබඳව මේ සම්බන්ධතාවයේ භාවනාවට දෙන්නේ ඔන්නෝයි නීති යටතේ. එතකොට අපි ඔබ විස්තර වෙනකොට තවත් කාරණේ පැහැදිලි වෙයි. එතකොට මේ බුදුහම්දු මෙතෙන්දි පළවෙනි ගාථම අදින් පෙන්වන්නේ මොකද්ද? යෝ මුඛ සංජතෝ භික්ඛු කියලා යම් කෙනෙක් තමාගේ වචනය සංවර කරගන්නවා නම් ඒකයි වචන සංවරය ගැනයි මෙතන කතා කරන්නේ. මෙතන වචන සංවරය කියනකොට අසංවර වචනේ ලකුණු පහළ කරනකොට මුසාවාද, පිසුනා වාචා, පරුෂා වාචා, සම්පප්‍රලාපා කියලා අසංවර කට වචනේ අසංවර වෙනකොට ඒ වචන වලින් සකස් වෙන කොටස් හතරක් තමයි ඔය මුසාවාද, ඒ කියන්නේ බොරු කීම, ක්‍රීලම් කීම, ඒ වගේම නරක වචන පාවිච්චි කිරීම, හිස් කියන්නේ නිකන් වැඩකට නැති කතා දොඩොමින් ඉදී, ඒකට තමයි සම්පප්පලා. එතකොට මේ කියන හතර කොතනින්ද මතුවෙන්නේ කිව්වොත් අර සිටේ පවතින යම් කිලුටු ස්වરૂපයක් තියෙනවා නම් ඒ කිලුටු ස්වરૂපේ පදනම් කරගෙනයි ඒක ආශ්‍රය කරගෙනයි ඔය කියන කාරණා හතරම එකක්. ඒතර සිත කිලුටටපත් කරන්ඩ කරුණු චෛතසික, ඒවට කියන්නේ චෛතසික, අකුසල චෛතසික කියලා කියනවා. ඒ අකුසල චෛතසික 14ක් වෙන් වෙනවා. ඒ විස්තර චෛතසික විස්තරේදී 14ක් අයින් වෙනවා. මෙන්න මේවා එහෙම් පිටින්ම නරක අදහස්, නරක සිතිවිලි පහළ කිරීමට උදව් දෙන්නේ මේ. ඒවයේ තියෙනවා ලෝභය, තියෙනවා මෝහය, තියෙනවා ඉච්ඡාව, තියෙනවා මේ ආදී නොයෙකුත් නම් වලින් ඒක වෙන් කරලා තියෙනවා ඔය 14. එතකොට ඔය 14 ආශ්‍රිතවයි, ඔය 14 ආශ්‍රය කරගෙනයි හැම නරක වචනයක්, ඉතින් නරක වචන විතරක් නෙවෙයි නරක ක්‍රියාවක්, හැම නරක ක්‍රියාවක්මයි හැම වචනයක් නරක වචනයක් සංවිධාන වෙන්නේ ඔය කියන චෛතසික, ඔය ගති, ඔය චෛතසික උපකාරයට. ඒ චෛතසික ඒ කියන චිත්ත ගති සිතත් එක්ක සම්බන්ධ වෙනකොට, ඒ කියන්නේ චිත්ත ගති සිතත් එක්ක සම්බන්ධ වෙනකොට මොකද්ද වෙන්නේ කිව්වොත් තමන්ට නොයසුම් ස්වરૂපයක් උදා වෙනවා. ඒක මේ පාලනය කරගන්න බැරි. දැන් ඔන්න අපි එකට නිදර්ශනයක් ගත්තොත් බොරුවක් කීනේ කීමේ අවස්ථා යම්කිසි කෙනෙකුට බොරුවක් කීමට කාරණා ඉස්සරහට ආපු හැටි එයාට ඒ බොරුව කියනකම් නොයසුම් තත්ත්වයක් තියෙනවා. ඒ මොකද බොරුවක් කියන්නේ යමක සමහර විට යමකින් බේරෙන්නේ. එසේ නැත්තම් සමහර විට යමක් ඉෂ්ට කරගන්න ඕනකම ඉෂ්ට කරගන්න ඕනේ. සමහර විට කෙනෙක් අමාරුවේ දාන මේ ආදී මේ ක්‍රියාවල් ඔක්කොම අර කිව ද්වේෂ පදනව මතයි සකස්සේ. කොහොම හරි ඒ නරකේ කියන අදහස් ඔක්කොම ද්වේෂ පදනව මතයි සකස්සේ. එතකොට මේ ද්වේෂ පදනව මත සකස්සන මේ ධර්ම ස්වરૂප වල කිසිම විදියකින් ඉවසිල්ලක් තියෙන්න බෑ. මොකද ද්වේෂයේදී වෙන්නම නොයවසුන් ගතියකුයි, නිරන්තරයෙන්ම ඉවසුන් ගතියකුයි. අන්න ඒ ගතිය ආපු හැටියේ, ඒ தත්ත්වය ආපු හැටි බොරුව කීම හෝ ෂේ නැත්තම් කේලමක් කීම හෝ නැත්තම් කෙනෙකුට බැලීම හෝ නැත්තම් තේරුමක් නැති ඔය දෙලිවිලි කතා කීම හෝ ඒ ඔක්කොම නොයවිසිලිවන්ත කමින් කෙරෙන කතා. එතකොට දැන් මෙතන කෝකාලිකගේ ජීවිත අවස්ථාව අපි නැවත ගත්තොත් මෙතෙන්ට හොඳටම පේනවා ඒ අවස්ථාවේ කෝකාලිකට විච්ච පාඩු උහුලගන්න බැරුව ඒ මනුස්සයා කෑවේ. චොර නරක වචන පාවිච්චි වෙන්නේ මොකද? නපුරු වචන. ඒ ද්වේෂයට සිත නැග්ගට පස්සේ ඒ ද්වේෂ මට්ටම ආශ්‍රිතව හැදෙන වචනවල තියෙන ගුරුඩකම විනා අමුතුවෙන් හදනව නෙවෙයි. ඒක සමාජයේ විසින් ඒවා පාවිච්චි කරන වචන. ඒ වෙලාවට මොන මනසකින්වත් ඒව අත්හරින්න බෑ. ඒ වෙලාවට සීළු සත්‍යෝ නිදුක් වේවා කියන්න බෑ, නිරෝගී වේවා කියන්න බෑ. අර ඉතාලම අර තමන්ගේ සිතට තෙපුලක් දෙන බරක් තියෙන්න ඕනේ වචන. ඒක නිසා ඉතාලම පහත් වර්ගයේ නින්දිත වචන විනා පාවිච්චි කරනවා. ඒක යාගේ අවස්ථාවට ඔරොත්තු දෙන්නේ එව්වයි. එතකොට කෝකාලිකට උනේ දෙයක්. ඒ කෝකාලිකට ඒක සිද්ධ වුණාම ඒ ලැබිච්ච ප්‍රතිඵලය මොකද්ද කිව්වොත් අන්න ඊළඟට ඒකේ විස්තරේ දෙවෙනි පදෙන් ඩොට් ගන්න බුදුහාමුදුරු ඉදාරම් දීලා තියෙනවා. මත්තභාණී අනුද්දක ඒ දෙවෙනි පදේ තියෙන්නේ මත්තභාණී අනුද්ද. ඒ කියන්නේ කෙලෙස් අඩු පුජ්‍යලයා ගේ කතාව බොහෝ අඩුයි. අඩුයි කියන්නේ කතා නොකර ඉන්න එක නෙවෙයි, එතන පෙන්වන්නේ අවස්ථාවට සුදුසු විදිහට නිවලා කතා කරන්න යාට පුළුවන් කියන එකයි ඒ කිව්වේ. එතකොට මේ කෝකාලික කියන පුජ්‍යලයාට ඒ දේ කරගන්න බැරි වුණේ බහුල වශයෙන් කෙලස් තිබිච්ච නිසායි. අනේ කෙලස් තීන කෙලස් කතාවට වැටෙනකොට අනේ ඒක ගැනයි අපේ අර සිතිවිලි වල උදව්ව ලබා දීලා අර යම් කිසි උපකාරයක් ජීවිතයට කරන්න තියෙන්නේ ඔන්න ඔය කෙලස් දැම්පත් වීමේ කතන්දරේ මේ කතන්දරේ ආශ්‍රය කරගෙන. කෙලස් දැම්පත් වෙනවා කිව්වහම කොහෙද මේ කෙලස් දැම්පත් වෙන්නේ කිව්වොත් අපි දන්නවා අපි වෙනත් අවස්ථාවල ඉගෙනගෙන තියෙනවා මේ කවුරුත් රූප කලාප නැත්තම් පරමාණු වල තාප ශක්තිය තමයි අපේ මේ ජීවිතය පවත්වන්නේ කියන්නේ. එතකොට ඒ රූප කලාප වල නැත්නම් පරමාණු වල ගැබ්බෙන තාප වල ප්‍රමාණය වැඩි වෙන්න වැඩි වෙන්න නොයවසු වේග කියුම් කෙරුම් සිතු එයා ආදිමි සෑම ක්‍රියාවකටම ඒවා සම්බන්ධ වෙනවා. එතකොට මේ කෙලස් වර්ධනය වෙනවා කියන්නේ මොකද්ද? අපේ ජීවිතය ඇතුලේ තේජෝ ධාතුව අපි වැඩි කරගන්න එකයි අපි උන් කරන්නේ. එතකොට තේජෝ ධාතුවේ වැඩිකම නිසා ඒ ඊට අනුරූප වූ ක්‍රියා කරන ශක්තිය තමයි අර කෙලස්සේ කියලා කතා කරන්නේ. එතකොට ද්වේෂයේ ඒ කෙලස් වල අයිතිවාසික ලෝභය ඒ අයිතිවාසිකම ඉර්ෂ්‍යාව ඔය කියන සෑම එකක්ම අර කියන ශක්තියේ අයිතිවාසිකම. එතකොට මේ නොයවසුන්කමක් මතුවෙන්නේ කොහොමද? හැම තැනම ඉවසන්න බැරි වෙන්නේ රත් වෙනකොට. ඒ සෞම්‍යත්වයට උණුසුම් මට්ටමට ඒක බැස්සොත් ඒක ඉවසන්න පුළුවන් වෙනවා විතරක් නෙවෙයි, ඒක සැනසිල්ලටත් හේතු වෙන යම්කිසි ආස්වාදයක් ලබා දෙන වින්දනයක් ඒ උණුසුම් මට්ටමින් ලැබෙනවා. එතකොට දැන් මේ වචනේ වේගවත් වීමට අර පුද්ගලයා තුළ තියෙන කෙලෙස් හේතු උනායි කියන මේ බුද්ධ වචනයෙන් පෙන්වීම මොකක්ද? එදා ඒ කෝකාලිකට විතරක් සීමා වෙච්ච කතාවක් නෝ මුළු ලෝක ධාතුවේ ජීවත් වෙන හැම සත්ත්වෙකට. ඒක කූඹුවාට පවා අන්තිම ඕනම සත්ත්වෙකුට සාධාරණයි. නමුත් මේක පාලනය කරන්න ඒ සත්තුන්ට පුළුවන් කමක් නැහැ. ඉතින් මේ අපේ තේජෝ ධාමයේ මේ ශරීරගත වෙන්නා වූ මේ තේජෝ ධාතුව පවතින්නේ කොහෙද කිව්වොත් ඒ සෑම අණුවක් අස්සෙම තමයි. එතකොට රූපකාම, ශබ්දකාම, ගන්ධකාම, රසකාම, පොට්ටබ්බකාම කියලා මේ කාම වර්ග පහකින් තමයි අපේ ජීවිතය ඇදිලා තියෙන බව අපි කලින් මේක දන්නලා තියෙනවා. ඔය කාම පහ තමයි මේ අපි ඔය කාන්දම් කියලා කතා කරන්නේ. ඔය කාන්දම තමයි වැඩි වෙලා ජීවිතේ ඔය වර්ග පහේම රත්ත්‍රීම වැඩි කරන්නේ. ඔය රත්ත්‍රීම වැඩි වෙච්ච එකයි අපට අර කිව්වා වූ කෙලෙස් නාමින් නානා ආකාරවල වැරදි ක්‍රියාවලට අපිව පුදුමේ යොමු කරවන්නේ ඔය රත්ත්‍රීමේ බලපෑමට. එතකොට බුදුහාමුදුරුවෝ නිවීමක් ගැන නිවනක් ගැන කතා කළේ මොකද්ද කියන බව ඔන්න ඔතෙන්දි හොඳට ඉවිකම් කළා බලන්න පුළුවන් කම ඇතියි. මේ බුදුහාමුදුරුවෝ නිවීමක් ගැන කතා කළේ රත්ත්‍රීමක් තියෙන නිසා. රත්ත්‍රීමෙන් අමාරු වැටීම. ඒ රත්ත්‍රීමෙන් අමාරු වැටීමේ තත්ත්වයෙන් බේරෙන්න බුදුහාමුදුරුවෝ අර භාවනාව නම් පෙන්නපු අර සීල සමාධි කියන දෙක අර සීලය කියන ක්‍රියාවල්වල වචනවල සංවර භාවය කියන්නේ ඔරොත්තු දීලා ඉවසුම් දීලා නිවල වැඩ කරන්න කතා කරන්න ඒ වගේම ශාරීරික ක්‍රියා පවත්වන්න යමෙකුට පුළුවන් නම් එයාගෙන් අර කිව්ව පානාතිපාත දින්නාදාන කාමේසු මිච්ඡාචාර ඒ මුසාවාද පිසුනාවාද පරුසාවාද සම්පප්පලාප කියන්නේ එයාට අවස්ථාවක් එන්නේ නැහැ. එතකොට ඔය අවස්ථාව අපි නොකිය ඉන්නවා අපි හදනවා එහෙම අවස්ථාවක් ආපුවාම නොකිය ඉඳලා බේරෙන්න. හරි එහෙම තමයි බේරෙන්නේ. නමුත් නොකිය ඉඳලා නෙමෙයි බේරුම ලැබෙන්නේ නැයි මේ ආකාරයට. මොකද්ද? අත්තම් ධම්මංච දීපේති අත්තම් ධම්මංච දීපේති කියලා බුදුහාමුදුරු තුන්වෙනි පදේදී ඕක පෙන්නනවා. තමන්ගේ ජීවිත අර්ථය සංවිධාන වෙන ආකාරයට තමා ධර්ම සංවිධාන කළොත් ඒක වටිනා පැහැපත් ස්වරූපයක් තමන්ට විවෘත කරයි කියන එක බුදුහාමුදුරු පෙන්නනවා. ඒ කිව්වේ ජීවිතාර්ථය සංවිධාන කරන ධර්ම තමා සකස් කරගත් අන්න තමාට පැහැපත් ජීවිතාර් මේ ස්වරූපයක් ඉදිරිපත් වෙයි කියන එකයි බුදුහාමුදුරු තුන්වෙනි පදයෙන් දෙන්නේ. ඒ මොකක්ද කියන්නේ? අර කිව් රත් වීම අපි කිව්වා පස් ආකාරයකින් පස් පැත්තකින් අපේ ජීවිතේ වර්ධනය වෙලයි දැන් තියෙන්නේ. දැන් අපිට බලනකොට ඉවසුම් නැහැ, අහනකොටත් ඉවසුම් නැහැ. ඉවසුම් නැති කිව්වේ ඒක ප්‍රියවඩන දෙයක් නම් ඒකට ඇලීමෙත් ඒක ලබා ගැනීමට පොරාලන, අප්‍රිය දෙයක් නම් ඒෙන් බේරෙන්න පොරාලන. එතකොට ඔය දෙක තමයි ඉවසුම් නැතුව අපි කරන්නේ. එතකොට ඉවසුම් දෙනවනම් තත්ත්වයට සිත ආවනම් එයාගේ ලක්ෂණය මොකක්ද? එයාට ඇලෙන්න කලබලයකුත් නැහැ. ඇලෙන්ට ඕන කම මොකද? ඔය තිබිච්චාවේ ඉතින් මාත් මෙතන ඉන්නවා, ඔය තේන්නේ ඊට වඩා ඉතින් ඔක ඇති දෙයක් නැහැ කියලා හිතන්ට යාට නිදහස තියෙනවා. ඒ වගේම යාට ගැළපෙන දෙයක් නොවේ නේද? ඉතින් කමක් නැහැ, තිබිච්චාවේ ඉතින් මම මෙතන ඉන්නවා, ඒක එතන තියෙන ඔච්චරයි කියලා නිවිසනසිල්ලේ අර නොහික්මුණු කමෙන් තොරව ඒකත් එක ආශ්‍රය කරන තත්ත්වයක් ගණ්ඩායි මෙතනින් පුළුවන් වෙන්නේ අර කියන නිවීම ඇතිුනේ. ඒකයි ලකුණ. එතකොට දැන් ඔය කියන ලකුණ තත්ත්වයට තමන්ගේ සිත ගැනීමට ඔය ඔහු විසින් කළ යුත්තේ මොකද්ද කිව්වොත් ඒ අවස්ථාවවලදී එවැනි ක්‍රියාවල් කිරීමට තමන්ට එළඹෙන අවස්ථාව එළඹෙනකොට අවස්ථාවෙන් මේ ඉඩකඩ ලැබෙනකොට පහසුකම් සැලසෙනකොට කොයිතරම් වෙනත් වෙනත් බාහිර ලාභ තිබුණා එයා ඒක නැවැත්වීම ඔහුගේ යුතුයකමයි. නමුත් ඒක හැම වෙලේම කරගන්න බැරි වෙනවා අමතක වෙන තැන් බොහොමයි. මොකද අපේ තියෙන දුර්වලකම නිසා ප්‍රත්‍යඥ කමනේ. එතකොට දැන් මේක වඩන්න ඕනේ කියන කතාවක් කියේ භාවනාවේදී ඔන්නෝකට. එතකොට දැන් හැම වෙලේම තමන්ගේ සිත රත් වෙලා එනවා නම් මොන කරුණකින් හරි ඒ රත් වෙලා එනකොට මෙයා දැනගන්න ඕන කාරණේ මොකක් හෝ වේවා. සිත රත් වෙලා එනවා නම් දැන් මේ සිතේ තියෙන රත් වීම ඇවිල්ලා තියෙන්නේ ශරීරගතව ක්‍රියා කරන දේ දහදී තියෙන ඒ රූප කලාපයන් genuine මේක මේ දැන් මේ අවස්ථාවේ මේ සිතට මේ රත් වීම ප්‍රේමසුන් මට්ටමින් ආයි ඒ වක් ක්‍රියාත්මක වෙච්චා. එතකොට මේ රත් වීම වර්ධනය වීමට ඉඩ දුන්නු මේ රත් වීම වර්ධනය වීමට ඉඩ දුන්නු නැවතත් මේ උපකාරයෙන් ජීවිතය තුල හැදෙන අලුත් රූප කලා ප්‍රමාණ මේ ආකාරයෙන්ම දුක් දෙනෙවයි හැදෙන්නේ. එතකොට එයා එතෙන්දී තමාගේ සිත විශ්ලේෂණය කරන විශ්ලේෂණය කියන්නේ බෙදනවා මේකෙන් වෙන්නේ මේක සිද්ධ වුණේ මේ විදිහට. එතකොට දැන් ඔය හැඟීම යම් කිසි කෙනෙකුට ආවනම් ඕකට කියන බෞද්ධ විශේෂ නම් මොනවාද? ඔකට කියනවා නාම රූප පරිච්ඡේදේ. නාම රූප පරිච්ඡේද ඥානේ. ඉතින් ওই නම් ඇහෙනකොට ඒවයි තින් ටිකක් ලොකු අය කොල්ලේ අපිට බය කියලා හිතෙනවා. නමුත් ඔය ඔක්කොම මේ කාටත් අයිති දේවල්. ඒකට නාම රූප පරිච්ඡේදය කියලා කියන්නේ මොකද්ද? නෑ යම් කිසි ශරීරගතව තිබුණා වූ ඒ රෞද්‍ර කාපය අඩංගුව තිබිච්ච රූප කලාපවල තියෙන කාන්දම නැත්තම් කාමය යම් කිසි දෙයකට නැමිච්ච නිසා තවත් එකක් එක්ක සම්බන්ධ වෙච්ච අන්න ඒ රූප කලාප බිඳුනා බිඳිලා තමයි මේ හිත පහළ. ඉතින් ඕක හිතන්න ওই තරම් අමාරු නෑ. වචනවල අර්ථ දැනගත්තයන් පස්සේ එයා දන්නවා මට වෙච්ච දේ මොකක්ද කියලා. එතකොට ඒ තමන්ට ඒක විග්‍රහ වෙලා පේනවා වගේම එයාට පේනවා එයා කර්මික විපාකයක් විඳින හැටි. අකුසල කර්මික විපාකයක් ඒ අවස්ථාවේ විඳිනවා. මොකද්ද? එයාට උහුලන්න බැරි. එයාට උහුලන්න බැරි තාපයක් ඉපදිලා දැන් එයා නොයවසුම් මට්ටමකට පත්කලේ අර ශරීරගතව තියෙන තාපයයි. අතු වෙනින් පිටින් කෙනෙක් ඇවිල්ලා දුක් වෙනව නෙවෙයි. තමාලඟ තියෙන ශක්තියක්මයි තමාලඟ තියෙන්නේ. හරි, ඊ ශක්තිය ආශ්‍රය කරගෙන යම් කිසි විදිහකින් ඒකෙන් ලැබෙන ඔරොත්තු නොදෙන වේගය පාවිච්චි කරලා තමයි මේ මිනිස්සු ගහගන්නේ, බැනගන්නේ, ගුටි කන්නේ, ඉරේවේ ළඟේ වැටෙන්නේ, ඉඳුම් ගස් යන්නේ. අර ඒ තාපය ඔරොත්තු නොදෙන මට්ටමින් මතුවෙලා ඒක ඔරොත්තු දෙන්නේ නැතිනේ ඉවසුන් නැතුව ක්‍රියාවට වැටිලායි අර විදිහයි තවත් කරලා බලන්න. එතකොට අපි කියනවා අනේ යා පූර්වේ කර්ම විපාකයක් දුන්නා. එතකොට ඉස්සර කරපු දෙයක් දැන් ඇවිල්ලා අවස්ථාව බල බල ඉඳලා මිනිහව හිරේ දැම්ම නැත්නම් මිනිස්සු නිකේ ගැස්සෙව්වා කියන එකයි අපි හිතන්නේ. නැහැ, කවදාකවත් පූර්වේ කර්මයක් නෙමෙයි යා විපාකය. වර්තමාන හැබැයි පූර්වයේ කර්මය ශක්තිය වර්තමානයේ ක්‍රියාව නරක් කිරීමට වර්තමාන ක්‍රියාව නරක් කිරීමට අර අතීතයේ ක්‍රියාවේ ශක්තියක් උදව් දෙනවා. ඒ ශක්තිය ඒ වර්තමාන ශක්තිය යා පාවිච්චි කරපු නිසා ඒ වෙලාවේ යාට ගුටි කන්න සිද්ධ වුණා, බැරුම් ගන්න සිද්ධ වුණා, මැරුම් ගන්න සිද්ධ වුණා. එතකොට දැන් එයා විපාක විඳි අර අතීත ශක්තියක් දැන් පාවිච්චි කරපු නිසා බැරි වෙලාවත් එයා ඒක කාරණේ දැනගෙන ඒක පාවිච්චි නොකරී කියන ඒක ඒ ආකාරයෙන්ම යා ඉවසුම් දීලා මේකේ ශාස්ත්‍රයේ මේක ඒක නිසා නරකයි මේවා පාවිච්චි කරන්න කියලා කොච්චර පූර්වයේ කර්ම කොල්ල තිබුණත් මෙයාට පුළුවනි ඒ කර්මේ විපාක නොවිඳ ඉන්න ඒ අයිතිවාසිකම අපට තියෙන. එතකොට මර මර ඉඳලා රහතුන් ඒ මොකද ඔය ඔය නීති උටයි ගද්ද ඕනම කෙනෙකුට පුළුවන් කොපමණ పూర్වේ අකුසල කර්ම කළා තිබුණා ශාස්ත්‍රීය දැනගෙන මේ මිදෙන ක්‍රමයේ පාවිච්චි කරපු හැටි අකුසල කර්ම එකක්ක් නොයි කුසල කර්ම විපාක ඉස්සරහට මතු කරගෙන ඒවා විඳිමින් එයාට කෙලෙසුන් නැසලා නිවන් අවබෝධ කරගන්න ඒකාන්තයෙන් පුළුවන් වෙනවා. ඉතින් ඒ තරම් අයිතිවාසිකම තියෙන අපි ඇයි මේ නිශ්ශබ්දව ඉන්නේ? අපි ගැන ක්‍රමයෙන් නොදන්න නිසා. අපි හිතනවා අපි කර්ම කරලා තියෙනවා අරුම කර්මකාරයෝ. ඉතින් ඒ කර්ම වලට විපාක විදිනවා අහු තමයි. ඉතින් මොකද කරන්නේ කියේකේ ඉතින් කීයක් අත්‍රායන් මොන හරි කාලා කර්ම විඳෝ විඳෝ ඉඳයි අපි ලෑස්ති. නමුත් මේ බුදුහාමුදුරුවෝ පහළ වීමෙන් එහෙම මෝඩකම් කරන්න ඕනේ නැහැ. කාටත් එයින් බේරෙන්න සම්පූර්ණ නිදහස් තියෙනවා. ඒක නිසා දේලි මේ මගට බහින්නේ මෙහෙමයි කියලා උන්වහන්සේ සම්පූර්ණ ධර්මයේ විරුද්ධ කළා. ඒකයි මේ අත්තම් ධර්ම ධම්මංච දීපේති කියලා අර තමන්ට අර්ථ සාධනේ යෙදෙන ධර්මය තමන්ගේ අර්ථය සම්පූර්ණ කරන ධර්මය ගැප් කරගත්තොත් එයාට පැහැපත් ජීවිතයක් රසවත් ජීවිතයක් දකින්න පුළුවන් ය කියන එකයි බුදුහාමුදුරේ උදාහරණය. එතකොට කොහොමද දැන් මේ අයට කියන්න බෑ මේක මට ඊර්ෂ්‍යාවක්ද මේක ද්වේෂයක්ද මේක ලෝභයක්ද මොන ආකාරයෙන් වෙනවාද කියලා අපට ඕක වචන වලින් හැම වෙලෙම තෝරන තෝරේ ඉන්න බෑ. නමුත් මේක ඉතාම ලෙහෙසි ක්‍රමේ මොකද්ද අපි කිව්වා රත් වීම වැඩි වුණොත් ඒ රත් වීම වැඩි වීම තමයි අකුසල කර්ම. රත් වීම අඩු වෙන කුසල ස්වરૂප. එතකොට අපේ සිතේ යම් මොනම කරුණක් නිසා හෝ දැන් මෙතෙන්දි හෝ යම් කිසි කෙනෙකුගේ ක්‍රියාවක් නිසා දැන් තමන්ට රත් වෙනවා නම් ඔන්න තමන් ඉවෙලෙම දැනගන්න ඕන ජීවිත විග්‍රහය මොකක්ද? මේ අතීත කර්මයක විපාකයක් මත විචේත. නමුත් මේකේ ඵලය භුක්ති විඳින නරකයි මම. ඒක නිසා මේක මතු වුණා වගේම බහින්ද දෙනවා මිසක මීට අනුව ක්‍රියාවක් වචනයක් සිටිවිල්ල මොකක්ක නකර ඒක බහින් දිට දෙන්න. මොකද ඌවා පාවිච්චි කරලා තමයි මේ හැම වෙලේම රත් වෙවි ගිනි තියාගෙන අපි අමාරු වෙට කියලා යම් කිසි කෙනෙක් ඒ අවස්ථාවල් වලදී සිටේ යම් කිසි කරුණක් උඩොයි ඉතාම සුළුෙන් හෝ වේ රත් වීමක් මත වෙනකොට ඒ රත් වීම මෙන්න මේ ආකාරයෙන් මගේ චිත්ත දැන් රත් වෙලා තියෙනවා. ඒක නිසා ඒ රත් වීම එහෙමම ගිලා දැස්සා නැත්නම් නැති වෙන තුරු ඒක එහෙමම තිවෙන්න මං ඉඩාරිනවා. ඒක තල්ලු කරන්න මං වෙර දාන්නෙත් නැහැ. මොකද එතකොට ද්වේෂය. එතකොට ඒකෙන් තමයි මේක වර්ධනය වෙන්නේ. ඒක නිසා ඒක තීන බව දනිමින් මා ඉන්නවයි කියලා කිව්වේ ඔය භාවනා යොගන්නන වචනේ පෙන්නන්නේ ඕක. එතකොට ඒ පුද්ගලයා ඒ අවස්ථාවේ ඒ කරන්නේ මොකක්ද කිව්වොත් තමන් නිරන්තරයෙන්ම බලාපොරොත්තු වෙන නිරන්තරයෙන්ම බලාපොරොත්තු ජීවිතේ රසපැත්ත ඖෂධංගය නිරන්තරයෙන් බලාපොරොත්තු වෙනවා. ඒ ජීවිතේ රසපැත්ත ඖෂධන ධර්ම සකස් කරන හැටි තමයි ඔය බුදුහාමුදුරු අත්තං ධම්මං දීපේති කියලා කිව්වේ. තමාගේ ජීවිත අර්ථය සකස් කරන ධර්මය අන්න ඒ ආකාරයෙන් මත කරන්නේ. එතකොට ඒ ආකාරයේ මතු කිරීමේදී සිද්ධ වෙන්නේ මොකද්ද කිව්වොත් අතීත කර්ම හොස්වි තරක කර්ම කුසල කර්ම සංවිධානය ඒ කොහොමද වෙන්නේ අනන් යම් කිසි කෙනෙකුගේ ක්‍රියාවක් හෝ මොකක් හෝ වචනයක් තමන්ගේ සිතේ රත් වීම වැඩි කරන්න හේතු වුණා නම් ඒ අතීතයේ තමන් මතු කරපු ද්වේෂ ශක්තියක් අර පුද්දලයාගේ අර සද්දේ නිසා හෝ ක්‍රියාව නිසා හෝ මතු වෙලා දැන් එයා අතීත කර්මයක විපාක විඳින්නයි මෙයා දන්නේ. උන් දැන් අර මං කියු ක්‍රමයට ඒක මානසිකාරයෙන් ඒක මෙනෙහි කළා. මෙයා ආවල් එකයි මේ කියලා. බස්ස ගත්ත හැටි උනේ මොකද්ද යාට? ඊ අවස්ථාවේදී අර තමන්ගේ ජීවිතය තුල නැවත විපාක දෙන්න අකුසල කර්ම සැකසෙන්න තිබිච්ච එක එයා නැවතුවා එක පැත්තකින්. අන්න අකුසල කර්ම කැඩුවා. ඊනකට එයා අර සංවර වීම නිසා ඒක අර අඩු කරලා හිටන් සෞම්‍ය මට්ටමකට සිත ගත්ත නිසා ඒකට කියන්නේ කුසල ධම්මා. කුසල ධර්මයේ කියලා කියන්නේ තමන්ට ජීවිතයට සැප දෙන ධර්ම. ජීවිත මිහිර මතු කරන ධර්ම. තොර ජීවිත මිහිර මතු කරන ධර්ම අර පැවැත්ම පාවිච්චි කරනකොට අර රත් වීමට එයා එකඟ නොවි රත් වීම බහැල යන ඉඳ දෙනකොට අන්න කුසල කර්මයක් සම්විතා. එතකොට වෙන්නේ මොකද්ද? අතීතේ කොයි ආත්මය තමන් විසින් කරන ලද කුසල කර්මවල ආනිසංසපත්තේ විපාකය විඳින ගමන අනාගතයේදී ඒ විදිහෙම සැනසිලි දායක සිටිවිලි පහල කරන්න පුළුවන් රූප කලා පර්ම හැදෙන්න මෙයාගේ මේ උදව්ව මේ ඉදිරිපත් වීම මෙයා ගත්ත පියවර නැත්තම් මෙයාගේ හික්මීම ඒ කාන්තින් උදව්. තොර ඒ උදව්වේ නිසා එයාට සිද්ධ වෙන්නේ මොකද්ද? එයාගේ ජීවිතේ මధుරන් තස්ස බහත් එයාගේ ජීවිතේ හැම අවස්ථාවකදීම එයාගේ දියුණුව දැනගන්නේ කොහොමද කියන එක අපි මතක් කරනවා නම් මෙන්න මේ විදිහටයි දියුණුව දැනගන්නේ. එයාට හැම වෙලෙම කොයි එකේක ආශ්‍රය කළත් මොන විදිහේ වුණත් දැන් සමහරුන්ට කම්මැලි දවස් තියෙනවා. කම්මැලි පුජ්‍යදේ. කම්මැලි වෙලාවල් තියෙනවා. අනිත් එක කිසිම සතුටක් නැති අඳුම් කුඳුන් නැති අවස්ථාවක් තියෙනවා. මේ ජීවිතවල තියෙන එක එක කුමාල ගති. නමුත් අර පුජ්‍යලයා මොන වෙලාවකවත් නෑ යාට ඒ විදිහේ කනස්සලු නොසන්සු ඒ වගේ රිද්දවන මුකුත් න දැනෙන්නේ. කොතනත් හොඳයි කවුරුත් හොඳයි කායයක්වත් හොඳයි කොයි වැඩෙත් කරන්න පුළුවන් ඒක දන්නේ නැති හැම තැනම එයාට නොසන්සුන්කමක් අන්නේ නොසන්සුන්කමක් නැතිකම් තමයි ජීවිතේ සාමාන්‍ය පුජ්‍යලයා විශ්ේ මූලික අධීර වශයෙන් බලාපොරොත්තු වෙන්න ඕන ඔන්නෝයි මට්ටම. ඉතින් ওই මට්ටමේ අපි ඉන්නේ කියලා කාටත් කියන්න බැරුව ඇති. මම දන්නේ කියන්න පුළුවන් කියලා මගේ ඒ කියන්න බැරි තත්යක් තමයි ජීවිතේ උදී. ඒ මොකද අර ක්‍රියා මාර්ගය අපි පිළිපැද්දේ නැහැ ඊට අනුකූලව අපි වැඩ කළේ නැහැ. ඒකට මේ බෞද්ධ වශයෙන් අපේ මහා ලොකු වැඩ කොටක් තියෙනවා සිල් රකින්න තියෙනවා භාවනා කරන්න තියෙනවා දම් දෙන්න තියෙනවා වන්දනාවෙන් මේ ඔක්කොම අපි මහා ගොඩක් වැඩපත් ලෝකෙන තිනවා බෞද්ධ කමේ අයිතිවාසිකම ලබන්න. නමුත් බෞද්ධ කමේ අයිතිවාසිකම ලබන්න ඔච්චර වැඩ ගොඩක් නැහැ. ඒවා ඔක්කොම අර තමාගේ ජීවිතයේ ඒ නිසි මගට දමාගෙන ගෙන යනකොට ඔහුට පැවරෙන අතිරේක වැඩ. ඒ පුජ්‍යලයට බෑ බුදුන් නොවැදින්න ඒ කාන්තෙන් මෙයාව දෙම්ම බලපානෝ ඒ ලෝත්‍ර සම්මා සම්බුද්ධයන් වඳින්න ඕන. මොකද හේතුව මේ ජීවිතයිතිවාසිකම මට ලැබුණා උන්වහන්සේ කියලා බුදුන් වැඩීම මේ කෙනෙකුගේ නීතියක් වුණ නැත්නම් බෞද්ධ උදේ අවස බුදුන් වැඩී සිටි කියන ওই නීතිය උඩ නෙමෙයි යවන්නේ. එයාට නොවැඳ බෑ. ඒ වගේම අවස්ථාවේ දිච්චහම ඒ වන්දනාදී කටයුතු වලට ඒක මං ඒ ස්ථාන වලට නොගිහින් බෑ. ඒකයාගේ හිත ඇතුලින් දෙන මහා ආස්වාදමය රසයක් ඒකෙන් ඉදේ. ඒක නිසා එයා එව්වට යන්නේ. අනික් අයටත් ඒ වෙනි දේවල් පුරුදු කරමින් ඒ අයවත් ඒකට යොමු කරෝමින් යහපතක් සැලසෙන ක්‍රියාවලියෙන් දෙන්න එයාට ලොකු නන්දුවක් ඇති වෙනවා. නමුත් බෞද්ධකම කියන්නේ මොකද්ද? බුද්ධිමත් ජීවත් වීම තමයි බෞද්ධකම. කම කියලා කිව්වේ ඒ බුද්ධිය දියුණු වෙන වැඩ කරන පුද්ගලයාගේ ඒ වැඩට තමයි බෞද්ධකම කියලා කියන්නේ. එතකොට ඒ බෞද්ධකම ජීවිතයත් එක්ක මිශ්‍ර කරන්න කල යුත්තේ මොකක්ද? භාවනා කිරීමේ කියන එක අපි අනිවාර්යයෙන් පිළිගන්නවා. මොකද්ද මේ භාවනා කිරීම? භාවනා කිරීමේ කියලා කිව්වේ අර කිව් කාරණය තමන්ගේ ජීවිතය ඇතුලේ සිදු වෙනකොට ඒක පාලනය කරගෙන කරමින් තමන්ට යහපත සලසන ආකාරයට කොමේ ඒක පුරුපුරුදු කරගනි. ඔය පුරුපුරුදු වෙච්ච අවස්ථාවේදී ඇතිවෙන ප්‍රතිඵලය තමයි මම කිව්වේ. එයාට කවුරුත් හොඳයි කොතනත් හොඳයි. කොයි වෙලාවෙ යාට මේ අමාරුයි කියන මොකුත් හරි නැහැ. ලෙඩක් දුකක් අරකක් නිකක් හරි ඉච්ඡාමේ වියන් ලැබෙන පීඩන ඇර එයාට මානසික වශයෙන් මොකුත් හරි නැහැ. එයාට ඔය කොතනත් හොඳයි. ඒ තමයි එයාගේ ජීවණුව ලැබිච්ච බවට සාක්ෂිය වෙන්න ලක්. එතකොට ඒක බුදුහාමුදුරුව දන්නවා. ඒ මට්ටමට සිත ආවම මදුරම් පස්ස බාස එයාගේ කටහඬ ඉතින් බුදුහාමුදුරේ කටහඬ මේ උදාහරණ අරගෙන කරලයි කිව්වේ. එයාගේ කටහඬ අනිත් අසන්නාලට මහා තෙපුල් දෙන සැප දෙන ස්වරූපයක් මතුවේ. ඇයි? කියන්නේ එයාගේ ළඟ නැහැ තවත් කෙනෙකුට රිදවන ස්වරූපයක ශබ්දයක් නිකුත් වෙනවා. සමහරු බොහෝම හොඳට කතා කරනවා. නමුත් එයාගේ ශබ්දාස්සේ තියෙන අනිත්‍යයට මේ පිළිපුණු සහිත ස්වරූප. ඒ වගේම තවත් අය කතා කරනවා කොහොම හරි අනිත් එක්කෙනාට කවුරු හරි අවට ඉන්නවා නම් කාට කාටත් අනි ඇනෙන්න පුළුවන් නම් වචන උල් කොර තමයි මිනිහා. ඒක අනිද ඒකට මහා ලොකු හපංකම රසය. ඒ මොකද ඔක්කොම අර තමන් ළඟ තියෙන ඇනිලි ගතිය රිදෙන ගතිය නිකුත් වෙන හැටි. එතකොට මේ විදිහේ ජීවුරු වෙච්ච පුජ්‍යලයා කතා කරනකොට අහන සෑම දෙනෙක්ම සැනසෙනේකුව මිහිරටපත් වෙනේකුව ප්‍රීති භුක්ති විඳිනේ. ඒ ප්‍රීතිය සංවිධානුනේ කොහෙන්ද කිව්වත් අර ශාරීරික රූපකලාප පරමාණු වල තිබිච්ච රත්ත්‍රීන් ගති රත්ත්‍රී මට්ටම් ඉතාම පහත් අංශයකට බැස්ස නිසා එයාගේ ඇස් දෙක සෞම්‍ය වෙන නිසා ඔහු බලනකොට බලන්නාගේ හිත ඒක දකින්නාගේ හිත මහ ප්‍රිය භාවයකට පත් වෙනවා. ඒ කිසිම ද්වේෂ සහගත හෝ කාමක හෝ මොනම මිශ්‍රණයක්වත් නැයි දැලි. ඒ දෙකෙන්ම තුරන් වූ දැලිල්ලක් යාට ලැබෙන්නේ. ඒ වගේම යාගේ කටහඬ. ඉතින් ওই විදිහේ බාහිර යාගේ පැවතුම් සියල්ල. අනිත් ලෝකයා සනසන බවට සැනසෙන්නේ මොකද? එයින් පෙන්නනවා ඒ පුජ්‍යලයා ඒකාන්තයෙන් සැනසීලා. ඒකයි යම් කිසි කෙනෙක් සැනසුනා නම් ලෝකයේ සැනසුවා කිව්වේ ඒකයි. එතකොට යම් කිසි කෙනෙක් ලෝකයේ සනසන්න ලෑස්ති නම් ලෝකයට සැනසිල්ල දෙන්න ලෑස්ති නම් ඉස්සෙල්ලයා සැනසිලා හිටින්දී කියලා බුදුහාමුදුරු ආදර්ශයෙන්ම පෙන්වුවේ ඒකයි. ඒකයි බුදුහාමුදුරු කවුරුත් බුදු කරවන්න ලෑස්තිුනේ නැහැ ඉස්සෙල්. උන්වහන්සේ තනියෙන්ම තීරණය කළා බුදු වෙන්න ඕන මමයි, මේක හොයන්න ඕන මමයි, සැනසිල්ල ලබන්න ඕන මමයි, මටයි මේක ඕන කොල්ල තියෙන්නේ, ඒක නිසා ඒක මම කරනවා කියලා උන්වහන්සේ තනියෙන්. ඒවා ගැන වගකී යුතු සියලු දේවල් උන්වහන්සේ තනියෙන් ඉෂ්ට කරගෙන උන්වහන්සේ කාරණේ ඉදිරිපත් වෙලා සාර්ථක වුණාට පස්සේ කාම රූප අරූප යන භවත්‍රේම තුල්ලෝ වාසීම මහා සැනසිල්ලකටපත් වෙනවා. ඒ ජීවිතයක් එක ජීවිතයක් එහෙම වෙච්ච නිසා. නමුත් ඉතින් හැම දිනාටම ලෞතුරා බුදු වෙන්න බෑ. නමුත් යම් කිසි කෙනෙක් තමන්ගේ ප්‍රමාණයට ඉතින් අපි ඉන්න මට්ටම් වල හැටියටම සැනසෙනවා නම් එයා අවට ඉන්න සෑම දෙනා මෙයා නිසා සැනසෙනවා. ඒ හොඳටම තුන් ලෝක ධාතුව සංසිල්ල කෙසේ වෙතත් තමා ඇසුරටගෙන එක්කෙනාව සංසන්න පුළුවන් නම් ඒක මහා පින්කමක් බවට පත් වෙනවා. ඒක තමයි කෙනෙකුගෙන් ලෝකයට ඉතු විය යුතු පරම යුතුකම වෙන්නේ සල්තන. එතකොට ඔන්න දැන් මේ පින්වත් පිරිසට අර කෝකාලික කියන පුද්ගලයා ආශ්‍රය කරගෙන නැත්තම් මාතෘකා කරගෙන බුදු පියාණෝ දේශනා කරපු ගාථාව අස්සෙන් අපි ජීවිත සංවිධානය කළ යුතු ආකාරය දැන්නේ පින්නේ. ඉතින් මා හිතනවා කාටත් ඒක උදාකාර පැහැදිලිව තේරෙන්න ඇති. එතකොට දැන් ඒ කාරණා තුලින් යම් කිසි කෙනෙක් අහගත්ත කාරණා තුලින් යම් කිසි දෙයක් අහන්න ප්‍රශ්න එහෙම තියෙනවනේ. දැන් ඉතින් ඔන්න ප්‍රශ්න අහන්න හොඳ වෙලා. ශීලය ලෞකික උනේ කොහොමද ලෝකෝත්තර උනේ? දැන් ලෞකික ශීලය කියලා කිව්වේ දැන් යම් කිසි කෙනෙක් පානාතිපාතා වේරමණී කියලා ප්‍රාණඝාතයෙන් වෙන්වීමේ ශික්ෂාපදය ආරක්ෂා කරගෙන ඉන්නකොට එයාට අවස්ථාවක් පැමිණුණාට එයා සතෙක් මරන්නේ නැහැ. එයා නොමරයි ඉන්නවා. නමුත් මේ පුජ්‍යලයාට බැරි වෙනා සී හීනේ දැක්කොත් සත්තු මරන්න එළඹිච්ච අවස්ථාව මෙයාට සීලය මතක නැහැ. හීනෙන් සතා මරන නේද? එහෙම අවස්ථා. එතකොට ඒ හීනෙන් සතා මරන්නේ ජීවිතේ අර සීලය කියන අර ශික්ෂාපද නොකඩවා මේ කඩන් නැත කියන මේ සම්පූර්ණ ශක්තිය එයාගේ ජීවිතයට කැවිලා නැහැ. අන්න ඒකට කියනවා ලෞකික සීලය කියන්නේ කැඩි කැඩි හරියට එක එල්ලෙම නොනවත්තාම නොකැදී ගෙන යන්න බැරි නිසා ඒකට වෙනස් වෙන සීලය. ලෝකෝත්තර සීලය කියලා කිව්වේ යම් කිසි කෙනෙක් ඒ සීලය ආරක්ෂා කරමින් අර කිව් පිළිවෙත් සමාගයේ සිටිවිලි දිනු කරගෙන යනකොට එයාට හීනෙන් සතෙක් මරන්න අවස්ථාව ලැබුණොත් මිනිහාගේ බෙල්ල කපනවා. උඹ ඔය සතා මැරුවේ නැත්නම් කිව්වොත් හීනෙන් අත්යා සතා මරන්නේ හොඳයි කපනවා බෙල්ල කියලා දෙන්න. අර සුළු බෙල්ල උපාසය කළා වගේ. අන්න ඒකද කියන්නේ ලෝකෝත්තර සීල මොනම කරුණක් නිසා වෙනස් වෙන්නේ. තේරුණා? මෙහෙම මොකක්ද ආය ප්‍රශ්න? නෑ අර ඒ වෙලාවට එයාගේ අර ගත්ත වේගය පිට කරන්න ලැබීම එයාට ලැබෙන තෙකුල. ගත්ත වේගය පිට කරන්න ආපවේග එනවා. ඉතින් ආයි පිට කරන ඒ කියන්නේ කම්මුදන්න සේ බනින්නේ ඕකයි. ඉතින් දැනගෙන බැනගෙන යන්නේ අර බයින හැම වෙලාවටම එයාට තියෙන පොඩි තෙපුලක්. නමුත් ආයිත් එනවා. ආයිත් බනින්න. ඉතින් කම්මුතුවක් නෑ. ඒකයි ඒ තෙපුලක් තියෙන එක. ආයිත් හැදෙනවා. ඒ නොනවත්තා කෙරේ. එතකොට ඊළඟට තමයි ප්‍රශ්න ඉච්චරයි කාය පස්සද්ධි චිත්ත පස්සද්ධි කියලා දෙකක්. ඒ පස්සද්ධි ධර්ම වල උගන්වනවා. අය කියන්නේ කාය පස්සද්ධි චිත්ත පස්සද්ධි තත්ත්වයට සිත ආවහම ඇති වෙන ස්වභාවය. ඒ බොජ්ජංග අයිතිවාසිකමක් තමයි එතන තියෙන්නේ. හොඳයි පින්නතුනි, දැන් මේ පින්නක් පිළිසෙත් දැන් ඔය ප්‍රශ්න වලිනුත් කොයි කොයි එකිනුත් කාරණේ වැටෙන්න ඇති. කාරණේ වැටෙන්නේ කිව්වහම අපිට ඕනේ මෙච්චරයි සටහා ගන්න. මොකද අපිට වැඩි කාල ජීවත් වෙන්න හම්බෙන පුජ්‍යලිය නෙවෙයි. මොකද ජීවිතේ එක්තරා කොටසක් පාවිච්චි කළා දැන් අපි ඉවරයි. දැන් තව ටිකක් ටිකක් තේක ප්‍රමාණ කාටත් තියෙනවා. ඔය ටික කාලය තුලදී මේක කරගත්තොත් ලැබෙන ලාභය සීමාද. ඒ තරම් ලොකු ලාභයක්. මොකද ඉන් එහාට දුක් ගැන ප්‍රශ්නයක් නොවෙන්නේ. Tamanne මේකදී මේ උසහාය බොහොම ලොකු උපකාරයක් ගන්නවා. අන්න ඒක නිසායි මේ වෑන් තියෙන වටිනාකම. එමින් සාදෙන් මේ පිටස ඉදිරි කාලයේ භවනා කිරීමට ලෑස්ති වෙන්න ඕන. මේ කිව් කරුණු එක්ක තමන්ගේ සිතුවිලි සම්බන්ධ කරනකොට සිතුවිලි සම්බන්ධ කරනවා කිව්වහම සිතුවිලි සම්බන්ධ කරනවා කිව්වහම දැන් මේ අය වාඩි වෙලා ඇස් දෙක පියාගෙන තමයි භාවනා පටන් ගන්නෙ. ඒ භාවනා පටන් ගන්න වෙලාවට තම අපි කාටත් මතක් කරන්නේ අර ආස්වාසයි දෙසයි බලන්න ඕන කියලා. ආස්වාස දෙස බලන්නේ කියන්නේ වෙන කිසිවක් නිසා නෙවෙයි. ආස්වාසම නිමිත්ත තමයි නික්ලේශී නිමිත්තක් තියෙන. වෙන කිසිම නිමිත්තක් නැහැ නික්ලේශී. ආස්වාස ප්‍රස්වාස දෙක විතරයි ලෝකේ තියෙන එකම නිමිත්ත නික්ලේශී. ඒ නිමිත්තේ කාශය කරනකොට අර සිතේ රත් වීම වැඩි වෙනවා අඩු වෙනවා ලේසියෙන් බලන්න. ඉතින් ඒ ආස්වාද ප්‍රසවාස දිස් බලමින් ඊට පස්සේ ඒ නීතිය ඒ මට්ටම ඒ ආස්වාද ප්‍රසවාසයක පවතින මට්ටම ශබ්දාදී නොයිකේවයි තමන්ගේ සිතුවිලි ඒ ආකාරයෙන් පවත්තන්න තමයි මෙතන පුරුදු. එතකොට එයින් කරන්නේ මොකද්ද? රත් වීම නැතුව සිත පාවිච්චි කරන්න පුළුවන්. ඒකයි එයින් කරන්නේ. හොඳයි. අදට ඔන්න දේශනාවට අයිති කාලය සම්පූර්ණයි. දැන් මේයි කවුරුත් ඒ නිය ප්‍රයෝජන ලබන්න භාවනාවේදීන්ට මතක් කරමින් මෙන්න මේ ආකාරයෙන් තමන්ගේ භාවනාව ආරම්භ කරනවා. තමන් හිතන්න ඕන අපි විශ්ින් දැන් මේ කරන්න යන්නා වූ මේ වටිනා ක්‍රියාව විශ්වලන්නා වූ ලෝකපාලක ශාසන පාලක මේ ස්ථානයට අන්‍ය ස්ථානවලට අභාභෂ්ඨ කරන්නා වූ ස්ථානවලට අධිපති සියලු දිවිරාජ සමූහයා නමින් නැසින් මේ පරිලෝකීය මෞපියාදී ඥාති වර්ගයා බුත පින්නතුන්ද ලෝසතු අපේ මේ උදාාර ක්‍රියාවට සහකාරය වෙත්තා. අප පුරන්නා වූ මේ ධර්ම ශක්තිය ඒ සෑමටම අපටත් එකසේ නිවන් අවබෝධයට හේතු වේවා කියන ප්‍රාර්ථනාව තබාගෙන කවුරු සාදු කියලා දැන් භාවනාව ආරම්භ කරමු. සම්පූර්ණ දේශනාවට කන් දුන්නා. පැය භාගයක භාවනාව කළා. ඒකට මේ පැය භාගයක් ගතකරනද කැමිකුට පුළුවන් නම් ඒක ලොකු ලොකු හපංකමක් හැටියට සැලකන් දුන්නා. මොකද මේ කාලේ නොයෙක් නොයෙක් දේවල් වලට සිත දුවන වගකීම් එක්ක ජීවිතේ ගෙන යන අය ඒකට ඔක්කොම අත්හැර දාලා වුණ මේ පැය භාගයක් ගන්න. ඉතින් එයින් ලබා ගන්න තිබෙන ප්‍රයෝජන ඉතාම විශාල දෙයක්. මා විශ්වාස කරනවා අපි මතක් කරපු ආකාරයේ හැටියට මේ පින්නතුන්ට ඒ ආකාරයෙන් තමන්ගේ සිතුවිලි සංවිධානය කරගන්න පුළුවන් වෙන්න ඇති කියලා. ඒකට ඒ ආකාරයේ තුලදී රසකලේ මහා විශාල පුණ්‍ය සම්භාරය. මේ පින්කම් වල සම්පූර්ණ නිර්දෝෂ ස්වરૂපය. තම දනිමින් කරපු පින්කම් හැටියටයි අවෙන් වෙන්නේ. එම නිසා ඒ තම තමන් විසින් ඒ ආකාරයෙන් රැස් කරගත්තා වූ සකල කුසල පුණ්‍ය සම්භාරයෙන් ලෝකපාලක ශාසන පාලක මේ ස්ථානයටත් අන්‍ය ස්ථානවලටත් අපාපැසුරු කරන්නා වූ ස්ථානවලටත් අධිපූජ සියලු දිවිරාජ සමයා මේ පින් අනුමෝදන් වෙත්වා. එයින් සතුටටපත් වෙන්නා වූ දිවිරාජ සමයාගේ ආශිර්වාදය මේ සැමටම ලැබීමෙන් තම තමන් විසින් බලාපොරොත්තු වෙන්නා මේ ජීවිතාර්ථය සාර්ථක කර ගැනීම සඳහාදී සහායක් කළ හැකි උපකාරයක් කරත්වා. ඒ දිවිරාජ සමූහයාට තම තමන් නවින් නැසීමේ පරිලෝකී මෞපියාදී සියලුම ඥාති වර්ගයාට බුත පින්නතුන්ට දෝසතුන්ට තම තමන්ට මේ ශක්තිය කාන්තෙම සියලු දුක් නිවාලන්නා වූ නිර්වාණ ධර්ම අවබෝධයට හේතු වේවා සිත ඇති කරගෙන එක්තාවතා චම්මී කියන ගාථාව දෙනවා. ආකාශට්ටාජ බුම්මට්ටා ඥාතීන්ට පින්දෙන්නි ධම්මේ ඥාතීනං. සමතම නිවන් සුව ලැබේවා කියලා ප්‍රාර්ථනා කරගන්න. අභිවාදන සීලිස්ස නිච්ඡම් බද්ධාපචායනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩන්ති ආයුවන්නෝ සුඛම් බලං ආයුරාරෝග්‍ය සම්පත්ති සග්ග සම්පත්ති මේවච අතෝ නිබ්බාන සම්පත්ති මිනාසේ සමිච්ඡතු.